අපි නැවත බලමු ටිකක් සාරාංශයක්. දැන් මේ සෑම රසායනික ප්‍රතික්‍රියාවක්ම සිදුවන විට තාප ශක්ති විපර්යාසයක් සිදුවෙනවා කියන එක අපි අවබෝධ කරගත්තා. ඒක දෙආකාරයකට වෙනවා. තාපේ පිටකරමින් සිදුවන ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාව යනුවෙන් හඳුන්වනවා. තාපේ අවශෝෂණය කරමින් සිදුවන ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කියලා හඳුන්වනවා. කිසියම් ප්‍රතික්‍රියාවකදී පිටවන හෝ අවශෝෂණය වන තාප ප්‍රමාණය Q සමාන mc θ යොදලා ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. එතකොට අපිට මේ පාඩමේදී ඉතාම කෙටි පාඩමක් මේක. නැවත මතක් කරගත්තොත් මේ පාඩමේ මාතෘකාව දෙස අවධානය යොමු කරොත් රසායනික ප්‍රතික්‍රියාශ්‍රිත තාප විපර්යාස කියන පාඩම තමයි මේ. ඉතින් මේකේ දැන් මේ වෙනකොට අපි කරුණු කාරණා කීපයක් කතා කළා. ඒවා යම් යම් ගැටලු තියෙනවා නම් මෙතනදීම විසඳ ගන්න පුළුවන්. ඔබගේ පෙළපොත අනුසාරයෙන්ම ඒ සඳහා විසඳුම් සෙවීමට ඔබට හැකියාව ලැබෙයි. හරියට මේ පිළිබඳව අවධානය යොමු කළොත් හරි. අපි ඊළඟට බලමු ගැටලුවක්. ඔබගේ පෙළපොතේම සඳහන් වෙන ගැටලුවක් කෙරෙහි හිත යොමු කරමු. ඒකේ තාපේන අභ්‍යාසයක්. ඒකේ එක තාපදායක ප්‍රතික්‍රියාවක් හා තාපශෝෂක ප්‍රතික්‍රියාවක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියලා අහමු. නමුත් දැන් අපි ඒක පැහැදිලිව කියලා තියෙන්නේ තාපය පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියාව තියෙනවා නම් තාපදායක ප්‍රතික්‍රියාව, තාපය පද්ධතියෙන් අවශෝෂණය කරමින් සිදුවන ප්‍රතික්‍රියාව තියෙනවා නම් ඒකට අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කියලා. ඒ උදාහරණයක් හැටියට අපිට ඉටිපන්දමක් දහනේ සෝඩියම් කැබැල්ලක් ජලයට දැමීම, යූරියා පොහොර ජලයේ දැකීම, ග්ලූකෝස් ජලයට එකතු කිරීම, පිලිස්සු උණු වලට ජලය එකතු කිරීම වැනි ක්‍රියාවලියකදී අවධානය යොමු කරන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේදී මතු කරන්නේ මෙන්න මේවා තාපදායකද තාප අවශෝෂකද කියලා සඳහන් කරන්න ඕනේ. අපි දන්නවා දහන ප්‍රතික්‍රියාවක් කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ නිසා ඒ යටතේ ඉටිපන්දමක් දහනය කියන එක යටතේ ප්‍රතික්‍රියාව තාපදායක කියලා අපිට ලියන්න පුළුවන්. සෝඩියම් කැබැල්ලක් ජලයට දාපුවම අපි කවුරුත් දන්නවා ජලය මතු පිට දුවමින් පෙන් ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඊළඟට යූරියා පොහොර ජලයේදී කරොත් ස්වල්පයක් අපි දන්නවා මේකත් ජලයේදී වෙනවා. පද්ධතිය උෂ්ණත්වය පහළයි. දැන් ඉහත ප්‍රතික්‍රියා දෙකම පද්ධතිය උෂ්ණත්වය ඉහළයි. ග්ලූකෝස් ජලයට එකතු කිරීමේදීත් වෙන්නේ පද්ධතිය උෂ්ණත්වය පහළයි. පිලිස්සු උණු වලට ජලය එකතු කිරීමේදී ඒත් මේකත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ග්ලූකෝස් ජලයට එකතු කිරීම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. නමුත් පිලිස්සු උණු වලට ජලය එකතු කිරීම කියන එක තාපදායක ප්‍රතික්‍රියාවක්. අපි දන්නවා අපි නිවෙස් වලදී මේක බහුලව පාවිච්චි කරනවා සුද මැදීම සඳහා. පිලිස්සු උණු ඒ බෑග් එකක් කඩෙන් ගෙනල්ලා ජලයේ විශාල නැත්නම් ජල පදුනකට දැම්මොත් එහෙම ටික වේලාවකදී මේ ජලය මේ මිශ්‍රණය නැටීම සිදුවන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ විශාල තාප ප්‍රමාණයක් මුක්ත වීම සිදු වෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව ගැටලුව කෙරෙහි රෝම ඉලක්කම් 3.1.3 කියන එක කෙරෙහි අවධානය යොමු කරමු. පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සිදුවීමේදී මවුලේට කිලෝ ජූල් 822ක් තාප ප්‍රමාණයක් මුක්ත වෙනවා. හරි. ඉතින් ප්‍රතික්‍රියාව තමයි සෝඩියම් ඝන ද්‍රව්‍ය ක්ලෝරින් වායුව තියෙනවා. ඒ දෙක ප්‍රතික්‍රියක හැටියට තියෙනවා. ප්‍රතික්‍රියක වලින් පළ හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් ඝනයක් වෙන්න ඕනේ, Cl2 ගෑස් වෙන්න ඕනේ, Na එකක් වෙන්න ඕනේ. හරි. ඉතින් මෙන්න මේක අපිට ශක්ති මට්ටම් සටහනක් මගින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපි ප්‍රතික්‍රියක සහ මේක තාප ප්‍රමාණය මුක්ත වෙනවා කියලානේ තියෙන්නේ. එහෙනම් පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙනවනේ. එහෙනම් මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. තාපදායක ප්‍රතික්‍රියාවකදී අපි ශක්ති මට්ටම් සටහන අඳිනකොට ශක්ති මට්ටම් සටහනේ සිරස් අක්ෂය ගන්නේ ශක්තිය ලෙසනේ. එතකොට තිරස් අක්ෂ තමයි ප්‍රතික්‍රියක සහ ඵල කියලා යොදා ගැනීම සිදු වෙන්නේ. එහෙමනම් වැඩි ශක්තියක් තියෙන ප්‍රතික්‍රියක වලට නිසා ප්‍රතික්‍රියක ඉහළින් ලියනවා, ඵල පහළින් ලියනවා. ප්‍රතික්‍රියක වල සිට ඵල දක්වා යාම සඳහා යාමේදී පද්ධතියට තාපය පිටවන නිසා අපිට මේක තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේකම ලියන්න පුළුවන් ප්‍රතික්‍රියක හැටියට තියෙන ද්‍රව්‍ය ඉහළින් ලියනවා, ඉහළ ඉරෙන් පළ ලෙස තියෙන ද්‍රව්‍ය පහළ ඉරෙන් ලියනවා. ඊට අමතරව තාපය පිටවන බව දක්වනවා. හරි. ඊළඟ ප්‍රශ්නය කෙරෙහි අපි අවධානය යොමු කළොත් හරි. ඊළඟට බලන්න ඕගොල්ලන්ගේ අභ්‍යාසයේ දෙක විනාකිරි, එහෙම නැත්නම් ඇසිටික් තනුක ඇසිටික් අම්ලයේ තමයි අපි ඇත්තටම විනාකිරි කියලා, કૃතිම විනාකිරි කියලා යොදාගන්නේ. ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 40ක්, ඉතා තනුක හුමුදියර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 60ක් සමග මිශ්‍ර කරලා මේ ප්‍රතික්‍රියාව සිදු කරලා දෙනවා. එවිට මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩි වූ බව පෙන්නලා තියෙනවා. ඉතින් ඉහත ප්‍රතික්‍රියාවේ සිදු වූ තාප විපර්යාසය ගණනය කරන්න කියලා පළවෙනි රෝම ඉලක්කමයට තේ ප්‍රශ්නය අහනවා. ඊට පස්සේ දෙවන රෝම ඉලක්කමයට තේ ඉහත එකෙහිදී ඔබ සඳහන් කළ උපකල්පන මොනවද කියලා අහනවා. මෙම ප්‍රතික්‍රියාව තාපදායකද නැතහොත් තාප අවශෝෂකද කියලා අහනවා. ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් මේකෙදි අපිට ලැබිලා තියෙනවා ජලයේ ඝනත්වය තියෙනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 10 කියලා. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව තියෙනවා සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි කියලා. දැන් ඒතකොට මේ ප්‍රශ්නේදී පළවෙනියෙන් අපෙන් අහන්නේ මොකද්ද? ඉහත ප්‍රතික්‍රියාවේ සිදු වූ තාප විපර්යාසය ගණනය කරන්න. එහෙමනම් අපි මෙතන වෙලා තියෙන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10කින් වැඩි වෙලා දෙන්නේ. එතකොට ද්‍රවයේ ස්කන්ධය, ද්‍රාවණයේ ස්කන්ධය එකක් 40යි අනිත් එක 60යිනේ. මේ දෙකේම එකතුව 100යි. ඉතින් මේ අගයන් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒව භාවිත කිරීමේදී අපි සැලකිල්ලක් දක්වන්න ඕන. හරි. ඒකෙදි බලන්න අපි භාවිත කරන සමීකරණය තමයි Q = mc θ. තාප ප්‍රමාණය සමානයි ස්කන්ධයේ ගුණ කිරීම විශිෂ්ට තාප ධාරිතාව ගුණ කිරීම උෂ්ණත්ව වෙනස. දැන් උෂ්ණත්ව වෙනස අපි හොයාගත්තා එහෙම නැත්නම් දීලා තියෙනවා සෙල්සියස් අංශක 10. ඒක සෙල්සියස් අංශක වලින් ලියන්න පුළුවන්. ඊළඟට සීබලාගේ ජලයේ අපි උපකල්පන කරලා ජලයේ විශිෂ්ට තාප ධාරිතාවයි ද්‍රාවණයේ විශිෂ්ට තාප ධාරිතාවයි ආසන්නයේ සමානයි කියලා සලකන්න පුළුවන්. ඒ නිසා සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑම් මීටර් හරි. දැන් මෙතනදී එක ද්‍රාවණයකින් අපි 40කුත් අනිත් එකෙන් 60කුත් යොදාගත්තානේ. එතකොට ද්‍රාවණ දෙකම එකතු කරපුවාම මුළු මිශ්‍රණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 100යිනේ. එතකොට ජලයේ ඝනත්වයට සමානයි අපි උපකල්පනය කරනවානේ ද්‍රාවණයේ ඝනත්වය. ඒ නිසා ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1 කියන අගේ මෙතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඝන සෙන්ටිමීටර් 100 කියන අගේ ග්‍රෑම් ලෙස ලිව්වොත් ග්‍රෑම් 100ක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ ග්‍රෑම් ප්‍රමාණය අපිට සමීකරණය තුල ඒ විදිහට තියාගන්න බෑ. ඒක කිලෝග්‍රෑම් කරන්න ඕනේ. ඒතර කිලෝග්‍රෑම් කරපුවම 100 බෙදීම 1000.01ක් වෙනවා. ඊළඟට සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමීට ජූල් 4200ක් තමයි සීබලාගේ වෙන්නේ. තීටවලාගේ සෙල්සියස් වංශක 10 කිනාගේ උෂ්ණත්ව වෙනස 10 කිනාගේ තමයි මෙතෙන්ට අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ අගයන් තුන සුළු කිරීමෙන් අපිට ලැබෙනවා ජූල් 4200ක්. ජූල් 4200ක්. එහෙමනම් මේ ලැබුණේ ඝන ඩෙසිමීටරයට මවුල දෙකක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50ක් හා ඝන ඩෙසිමීටරයට මවුල දෙකක් වන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ඝන සෙන්ටිමීටර 50ක් සමග ප්‍රතික්‍රියා කළ විට සිදුවන තාප විපර්යාසයයි. ඉතින් මම හිතන්නේ දැන් ඔබට මේ කරුණු කාරණා පැහැදිලි වෙන්නේ. හරි. අපි ඊළඟට පොඩ්ඩක් බලමු ආයේ අපි මෙතනදී යොදාගත්ත සමහර කරුණු කාරණා සංකල්ප ටික නැවත ඉස්මතු කරගන්න. රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී තාප විපර්යාසයක් සිදුවෙනවා. ඒ තාප විපර්යාසයේ පද්ධති උෂ්ණත්වය නිසා පද්ධති උෂ්ණත්වය වැඩි වෙන්නත් පුළුවන්, පද්ධති උෂ්ණත්වය අඩු වෙන්නත් පුළුවන්. රසායනික ප්‍රතික්‍රියාව සිදුවීමේදී පද්ධති උෂ්ණත්වය වැඩි වෙනවා නම්, ඒ කියන්නේ ප්‍රතික්‍රියාවෙන් තාපය බැහැර වෙනවා නම් පිටතට, ඒක තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා හඳුන්වනවා. පද්ධතියෙන් තාපය අවශෝෂණය කරනවා නම්, ඒ කියන්නේ පද්ධතිය අල්ලනකොට මේ සිසිලක් දැනෙනවා නම් තාපය අවශෝෂණය කරලා තිනවා පද්ධති රසායනික ප්‍රතික්‍රියාව සිදුවීමට. හරිද? හරි. දැන් ඊට පස්සේ අපි ওই ටික ওই විදිහට කතා කරලා ඊළඟ තාප විපර්යාසය ගණනය කිරීමේ ක්‍රියාකාරකමකටත් ආවා. ඒ වගේම අපි ඊට අමතරව එතනදී සඳහන් කරගත්තා මේ අවස්ථා දෙකට අදාළව, ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවකට සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට අදාළව ශක්ති මට්ටම් සටහනක් නිරූපණය කරන්න. ඒවැ අඩුපාඩු සාකච්ඡා කරන්න. ඊළඟට මෙහිදී සිදු කරන උපකල්පන මොනවාද කියන එකයි අපි සඳහන් කළා. ඉතින් මේ කොටසේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඇත්තටම මේ ඒකකයේදී ඔන්නෝප එපමණයි. ඉතින් ඉදිරි පාඩමකදී නැවතත් හමු වන බලාපොරොත්තුවෙන් අදට මම නවතිනවා. ස්තුතියි.